කෝස්තර ලෝකේ ඉක්මවා ගිය සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨියට තව නමක් කියනවා, මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්මඵල අදහගෙන දකින දැක්ම. පව් කළොත් නරක ප්‍රතිඵල තියෙනවා, පින් කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ දෙකම ලෝකෙට අයිති. ලෝකේ යන අයට තියෙන සම්මාදිට්ඨිය පව් අඩුවෙන් අඩු කරන්න පුළුවන් තරම් පින් කරන්න නේද? එහෙම කළාට සසරෙන් ගැලවෙනවද? ලෝකෙන් මිදෙනවද? නැහැ. ආයේ ආයේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. උපදින තැන හොඳ තැනක් කරගන්න පුළුවන්. ඔව්. ඒ වුණාට මේ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනෙන් ගැලවීම නෙමෙයි ඔය. නේද? ඒකයි ඒකට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. ලෝකෙට අයිති මේ ජීවිතේ යහපත් කරගන්න තියෙන හරි දැක්මක් එක. ඒක මිත්‍යා දෘෂ්ටියට වඩා හොඳයි. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය අපාගත වෙනවා. දැන් මේ ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනකොට මේ යහපත් තැනක සුගතිවල උපදීමේ හැකියාව තියෙනවා. උපදිනවම නෙමෙයි, උපදින්න හැකියාව තියෙනවා. නේද? මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ එහෙම යන්න හැකියාව තියෙනවා. එතකොට දැන් අපි හොඳ දේවල් කරන්න, නරක දේවල් කරන්න එපා. එහෙම නැත්නම් සබ්බතාපස්සා කරන කුසලස්ස උපසම්පදා. එතකොට ඕකෙන් පුළුවන් අර අපාගත වීම අඩු කරලා සුගති. ඔව්. සුගති කියනකොට සතර අපාය ඇරෙන්න අයිති වෙනවා. මනුෂ්‍ය ලෝකෙයි දිව්‍ය ලෝක 6යි වගේ අයිති වෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ කාම ලෝකවලට. ඔව්. කාම ලෝක. කාම ලෝක කියන්නේ මේ. ඇයි කාම ලෝක කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න උත්සාහ කරන තැන්. දිව්‍ය ලෝකේ තමයි ඔක උපරිමයට තියෙන්නේ. හරි. එතකොට දැන් කෙනෙකුට හිතෙනවා දැන් මේ ඕකෙත් තියෙන්නේ ඔය සතයි කිව්වට ඔතනත් දුකක් තියෙනවා. එතකොට මේ ඇහැ කන නාසය ඒවා පිනවල ලබන සැප නෙමෙයි, ඒවා අතහැරීමෙන් ලැබෙන සුවයක් තියෙනවා. ඒ තමයි අපි සමාධියේදී කරන්නේ. සමාධියේදී ටිකෙන් ටික ඔය කාමච්ඡන්දේ එහෙම යටපත් වෙනවා නේද? ඒවා යටපත් වෙවි නීවරණ ටික යටපත් වෙනකොට එතකොට කාමයන්ගෙන් වෙන්වමයි ප්‍රථම ධානයේට සමවදීන්නේ. එහෙනම් නැත්නම් ද්විතීක ධානයේ, තෘතීක ධානයේ, චතුර්ථ ධානයේ වගේ ධානවලට සමවදීන්නේ කාමයන්ගෙන් වෙන්ව. එතකොට අර කාම ලෝක වලින් ඉක්මවා ගිය තත්වයක් තියෙනවා. ධානයකට සමවැදුණා කියන්නේ. එතෙන්දි බලන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න නෙවෙයි. තව විදියට කිව්වොත්. ඒවා යටපත් වෙලා. එතකොට ඒක අර පව් කරන්න එපා, පින් කරන්න කියන தત્වේ ඉක්මවා ගිය. එතනින් එහාට ගිය தත්වය නේද? ඔව්. එතකොට එතන අර පින් පව් දෙකෙන් ටිකක් එහාට ගිහිල්ලා. පින් වලට කියනවා පුඤ්ඤාභි සංඛාර, පව් වලට කියනවා අපුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ඉක්මවා ගිය මට්ටමක් තමයි ධානයක. එතකොට ධානවලට කියනවා ආනෙන්ජාභි සංඛාර කියලා. ඒක පිනුත් නෙමෙයි, පවුත් නෙමෙයි, වෙනම කොටසක් ආනෙන්ජාභි සංඛාර කියලා. හරි. එතකොට ඒ ආනෙන්ජාභි සංඛාරවලටත් විපාක තියෙනවා. දැන් පින්වලට විපාක තියෙනවා, පවුවලට විපාක තියෙනවා වගේ ආනෙන්ජාභි සංඛාර ධාන මට්ටමේ ඉන්න ඒවත් කර්ම ජාතියක්, ඒවටත් විපාක තියෙනවා. ඒ විපාකේ තමයි ඒ කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න මට්ටමක්, ඒවා තමයි බ්‍රහ්ම ලෝකේ කියන්නේ. බ්‍රහ්ම ලෝක ටික තියෙන්නේ ඒවට අනුරූපව මේ මොන එක එක ධාන මට්ටමට අනුරූපව ඒවට අදාළ බ්‍රහ්ම ලෝක තියෙනවා. එතකොට ඒවා ඒ ධානයක් නොපිහිරලා මිය ගියොත් ඒවට අනුරූප බ්‍රහ්ම ලෝකෙදී ඒ අදාළ විපාක ටික ලැබෙනවා. හරි, ඒ ධාන මට්ටමට අනුරූප විපාක දෙන බ්‍රහ්ම ලෝකයක තමයි උපදින්නේ. එතකොට ඒ කර්ම ශක්තිය තියෙනකන් ඒ ලෝකේ ආයුෂ තියෙනකන් ඒකේ ඉන්න පුළුවන්. සමහර විට කල්ප ගණන් වෙන්න පුළුවන් ධාන ශක්තිය අනුව. ඒකේ ආයුෂ ඉවර වුණාම දැන් බලන්න ඔතන අර නැවත කර්ම කරන ස්වභාවයෙන් මිදිලා නැහැ. මේ ලෝකෙන් මිදෙන ගතියකටපත් වෙලා නැහැ. ඒකට අරකේ ශක්තිය ඉවර වුණාම ආයේ ඕ මේ 31 තලයේ තව කොහේ හරි උපදින්න පුළුවන්. මොකද ඒ කර්ම කරන මේ හේතු ටික අයින් කරලා නැහැ. තව විදිහට කිව්වොත් අවිද්‍යාවෙන් මිදිලා නැහැ. එතකොට අවිද්‍යා පත්‍යා සංඛාර කියන ස්වභාවය තියෙනවා. අවිද්‍යාව හේතුවෙන් සංඛාර කරනවා. ඉස්සෙල්ලා කළේ සංඛාර අවිද්‍යාව හේතුවෙන්ම තමයි. පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, ආනිඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්. ඔය සේරම කරන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යා පත්‍යා සංඛාර. හරි. එතකොට මේ පටිච්ච සමුප්පාදේ දකින්වයි කියන්නේ මේ ලෝකේ ඔය ලෝකෙට අයිති தත්තේ අපි කිව්වේ නේද? ලෝකේ නැවත නැවත ඉපදි මෙරි යන தත්තේනේ. දැන් පටිච්ච සමුප්පාදේ දකින්න කෙනා ඔන්න ඔය ලෝක ස්වභාවයෙන් ඉක්මවා යනවා, මිදෙනවා. ඒ මාර්ගයට වැටෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා. ඒතකොට ඔතනින් එහාට දෙයක් තියෙනවා කියලා දැක්මක් එන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන එක එක විදි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතකොට ඒකේ එක විදිහක් තමයි මේ දුක මොකද්ද, දුකට හේතුව මොකද්ද, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය මොකද්ද, ඒ සඳහා මාර්ගය මොකද්ද. මෙන්න මේ තුලින් කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. ඒකට තව නමක් දෙනවා. ඉස්සෙල්ලා කී කම්මස්ස කතා සම්මා දිට්ඨිය, කම්පල අධහන සම්මා දිට්ඨියනේ. දැන් එන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මා දිට්ඨිය. ඒක ලෝකෝත්තර, ලෝකේ ඉක්මවා ගිය මට්ටමක්. ලෝකේ කිව්වහම ඔය උපදින හැම තැනම 31 තලයේම ඉක්මවා ගිය මට්ටමක් තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. තේ චතුසත්‍ය සම්මා දිට්ඨිය, එහෙම නැත්නම් මේ ලෝකය කිව්වහම මතක තියාගන්න ඔය 31 තලයේම ඈ ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, නිරෝධ මාර්ගය මොකද්ද කියන අවබෝධෙනුත් කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. ඒතර ලෝකේ කියලා කියන්නේ අපි රූපවලට. බාහිර රූප වෙන්න පුළුවන්, අභ්‍යන්තර රූප වෙන්න පුළුවන් නේද? ලෝකේ කියලා කියන්නේ. ඒතර ලෝකේ මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද? ඒ තුලින් ලෝකෙන් මිදෙන ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදිහකට ඔබ කියනවා රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, රූප නිරෝධය මොකද්ද, නිරෝධ මාර්ගය මොකද්ද. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ. අත්තංගම කියන්නේ ඔය නිරුද්ධ වීම. ඒකට මාර්ගය මොකද්ද? මේ තිරුණෙත් කෙනෙකුට මේ ආර්ය සම්මා දිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මතක තියාගන්න ඔය සම්මා දිට්ඨියෙන් තමයි ආර්ය මාර්ගයේ පටන් ගන්න. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න සම්මා දිට්ඨියෙන්. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන කෙනෙකුට තමයි ලෝකෝත්තර මාර්ගය විවෘත වෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතුව ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනවා, ඒකට වැටෙනවා කියලා එකක් නැහැ. නේද? එතකොට බුදුදහමක විතරයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ගැන කතා කරන්නේ සඳහන් වෙන්නේ. එහිඳ තමයි මේ බුදුරජාණන් වහන්සේ සීහනාද කරනවා කියන්නේ මේ පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ මේ ශාසනයේ විතරයි. අන්‍ය ශාසනවල නිවේ ශ්‍රමණයා කියලා අදහස් කරන්නේ සෝවාන් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අරහත් පුද්ගලයා. මේ මාර්ගඵල මගඵල ලාභයෙන් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ විතරයි. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න අරහත්ාංගික මාර්ගයේ වැඩෙන ශාසනයක විතරයි. දැන් අපි තේරුම් ගන්න ඕන විශේෂයෙන් දැන් ලෞකික පැත්ත ඔයගොල්ලෝ දන්නවා. ලෝකෝත්තර පැත්ත තමයි හොයන්න ඕන. මොකද්ද මේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ කොහොමද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒකේ තේරුම් ගන්න ලෝකෙටයි දැක්මක් වෙන්න නම් බෑ ඕක. නේද? ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් වෙන්න ඕන ලෝකෝත්තර කියනකොට. ලෝකේ ඉක්මවා ගිය දැක්මක්. සම්මතයේ ලෝකේ දකින විදිහට වඩා වෙනස් දැක්මක් වෙන්න ඕන. තවත් විදිහකට කිව්වොත් මේ අපි දැන් මිනිස්සු වගේ තිරිසන් සත්තුත් ලෝකේ දකින විදිහක් තියෙනවානේ. ලෝකය මොකද්ද කියලා. ඒ දැක්ම කවදාවත් ලෝකෝත්තර දැක්මක් වෙන්න බෑ. දැන් බල්ලෙකුට ලෝකේ පේන විදිහ කවදාවත් ලෝකෝත්තර දැක්මක් වෙන්න බෑ. අපිත් ඉන්නේ ඒ දැක්මේ නම් තේරුම් ගන්න ඕන මේ ලෞකික දෙයක් නිසා ලෝකෝත්තර දැක්මක් නෙවෙයි කියලා. නේද? එතකොට ඒ සම්මත ලෝකේ පිළිගන්න විදිය. එතකොට පටිච්ච සමුප්පාදයේ දකිනකොට අපිට දැන් මේ අපි සම්මත ලෝකේ දකින දේවල් වල ඉස්සෙල්ලා පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න ඕන. එකයි මම ඇහුවේ දැන් තමන් තුලින් පටිච්ච සමුප්පාදේ දකින්න කලින් මේ බාහිර ලෝකේ පටිච්ච සමුප්පාදේකුත් තියනවා දකින්න. බාහිර ලෝකයෙන් මිදුණ කෙනාට තමයි තමන් තුල දකින්න පුළුවන්. ඒකේ ගැඹුරක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය තියෙන්නේ තමන් තුල කියලා. නේද? මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් ලෝකය දකින්න. ලෝකය තියෙන්නේ තමන් තුලයි. සම්මත දැක්මට ඕක ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේ එළියේ තියෙන ලෝකේ කොහොමද තමන් තුල තියෙන්නේ? ඒක ධර්මය දකින සම්මා දිට්ඨිය ඇති වෙනකොට තමයි ඕකේ තේරුම. මොකද්ද මේ කිව්වේ කියන එක ටිකක් හරි දල අවබෝධයක් හරි ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් රූප ගැන කතා කළානේ. අපි සාමාන්‍යයෙන් එළියේ ලෝකයක් තියෙනවා නේද? සාමාන්‍ය මට්ටමේදී බාහිර ලෝකයක් තියෙනවා. බාහිර ලෝකය කියන්නේ අපේ ශරීරයෙන් බාහිරව රූප වලින් හැදිච්ච ලෝකයක් තියෙනවා. රූප කිව්වහම මොනවාද රූප? අපිට ඇහැට පේන දේවල් වෙන්න පුළුවන්, කනට ඇහෙන ශබ්ද වෙන්න පුළුවන්, නාසයට දැනෙන ගඳ සුවඳ වෙන්න පුළුවන්, දිවට දැනෙන රස වෙන්න පුළුවන්, කයට දැනෙන ස්පර්ශ වෙන්න පුළුවන්. ඕවයි නේද මේ ලෝකේ හැදිලා තියෙන්නේ. අපි ලෝකේ කියලා යමක් කියනවා නම් නේද? කවුරු හරි ලෝකේ කියලා මොනවා හරි කියනවා නම් කියන්නේ ඔය ටික නේද? ඇහැට පේන දේවල්, කනට ඇහෙන ශබ්ද වලින් දැනගන්න දේවල්, නාසයට දැනෙන ගඳ සුවඳ වලින් දැනගන්න දේවල්, රස වලින් දැනගන්න දේවල්, ස්පර්ශ වලින් දැනගන්න දේවල් තමයි ලෝකය කියලා කියන්නේ. හිතෙන් හිතන දේවලුත් තියෙනවා. ඒ වගේන මනසෙන් හිතලා බලන්නත් පුළුවන්. ওই ටිකට නේද ලෝකය කියන්නේ. තව විදිහට කිව්වොත් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඔය ඉන්ද්‍රිය ටිකෙන් ආයතන ටිකෙන් දැනගන්න දේවල් වලට නේද ලෝකය කියලා තියෙන්නේ. ඊට එහා ගිය දෙයක් තියනවාද? ලෝකෙට අයිති දෙයක් තියනවාද? ඔය හැයෙන් දැනගන්න බැරි, ඔය හැයට අහු වෙන්නේ නැති. හිතලා බලන්න ඕන. නෑ නේ. ලෝකය කියලා දෙයක් කියනා නම් ඔය හැයෙන් එකකටවත් අහු වෙන්න ඕන. හයයි තියෙන්නේ. ඉතින් හොයන්න තියෙන්නේ ජාති 6. ලෝකේ ගැන හොයන්න නම් ඔය ලෝකේ ගැන දැනගත්තේ මේ 6. ඇහැ කන නාසය දිව ශරීරය මනස. එතකොට ඔය එක එක අරන් හොයන්න ඕන මේකෙන් දැනගත්තු ලෝකෙ මොකද්ද? මේකෙන් දැනගත්තු ලෝකෙ මොකද්ද? අපි හිතන් ඉන්න මට්ටමද නැත්නම් ඊට වඩා වෙනස් තත්ත්වයක්ද? එතකොට අපි ලේසිම දේ ඇහැට පේන රූප නේද? ගොඩක් ಜಾති තියෙනවනේ රූප. දැන් ඇහැට පේන රූප. ඒ රූපවල తත්වය තමයි අපි ඉස්සෙල්ලා භාවනාවේදී අපි සඳහන් කළේ. රූපයක් අඳුරගන්නේ අපි භෞතික දෙයක් තියෙනවා කියලා අඳුරගන්නේ කොහොමද? අර ධාතු ස්වභාවයක් එකක් හරි කීපයක් හරි මේ ආයතන වලට අරමුණු වෙන්න ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. දැන් ඇහැට නම් මොනවද අරමුණු වෙන්නේ? වර්ණ. ඇහැට අරමුණු වෙන්නේ වර්ණ විතරමයි. වර්ණ වලින් අමතරව අර කියපු සුද්ධාෂ්ටකේ එකක්වත් ඇහැට අරමුණු වෙන්නේ නැහැ. නේද? ඇහැට හැකියාව තියෙන්නේ වර්ණ වෙනසක් හඳුනා ගැනීම විතරමයි. ඒ වර්ණවලට අදාළ ප්‍රතිබිම්බයක් හදන එක තමයි ඇහැ කරන්නේ. නේද? ඇහැට පුළුවන් ද ශබ්ද අඳුරගන්න? බැ. ශබ්ද අඳුරගන්න පුළුවන් කනට. ශබ්දවලට අදාළ සටහනක් හදන එක තමයි කන කරන්නේ. හරි? කනට බෑ වර්ණවලට අදාළ සටහනක් හදන්න. නේද? අපේ ඇහැ නිසා හටගන්න විඤ්ඤාණයට අරමුණු කරන්න රූපේ හදලා දෙන්නේ මේ ඇහෙන් ගන්න පුළුවන් වර්ණ වලට අදාළ සටහනක් තමයි ඇහැ නිසා හදලා දෙන්නේ. ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපය කියලා. ඇහැ නිසා සකස් කරලා දෙනවා රූපයක් විඤ්ඤාණයට අරමුණු කරන්න. චක්කු ප්‍රසාද රූපය. ඒ වගේ කන නිසා සකස් කරලා දෙන ශබ්දවලට අදාළ රූපයක් විඥාණයට ගන්න පුළුවන් විදිහ එකක්. ඒකට කියනවා සෝත ප්‍රසාද රූපය. ඒ වගේ ගඳ සුවඳ වලට අදාළ සටහනක් හදලා දෙනවා නාසයෙන් ඝාන ප්‍රසාද රූපය. රස නිසා ඒවට අදාළ සටහනක් හදලා දෙනවා දිවෙන් දිවහා ප්‍රසාද රූපය. ස්පර්ශ වලට අදාළ රූපයක් හදලා දෙනවා මේ කයෙන් කාය ප්‍රසාද රූපේ. ඒතර බලන්න මේ ආයතන ටිකෙන් කරන්නේ ප්‍රසාද රූප හදලා දෙන එක. ප්‍රසාද රූප කියන්නේ මොනවද? විඥාණයට අරමුණු කරන්න පුළුවන් දේවල්. හරි? දැන් එතකොට ඇහෙන් කරන වැඩේ කනට කරන්න හැකියාවක් නැහැ. ඇහැට පුළුවන් වර්ණ සටහන් වර්ණ රූප වලට අදාළ සටහන් හදලා දෙන එක විතරමයි. ඇහැට බෑ වෙන කෙනෙක් කරන වැඩක් කරන්න. ශබ්ද වලට අදාළ ටික හදලා දෙන්න බෑ ඇහැට. හරි? ඒ වගේ තේරුම් ගන්න කනට පුළුවන් ශබ්ද වලට අදාළ සටහන් ටික හදලා දෙන එක විතරමයි. වෙන ආයතනයක් කරන දෙයක් කිරීමේ හැකියාව කනට නැහැ. වර්ණ සටහන් වල නැත්තම් ගන්ධ සුවඳ සටහනක් හදලා දෙන්න කනට බෑ. හරි? එතකොට ඒකට අදාළ ඒ සංවේදී වෙන දේවල් වල ප්‍රසාද රූපේ හදලා දෙන එක තමයි ඒ ආයතනේ කරන්නේ. හරි? එතකොට අපි දැන් බාහිර රූප ඔන්න ඇහැ නිසා දැනගන්නවා, කන නිසා දැනගන්නවා, දිව නිසා දැනගන්නවා. එහෙම කිව්වට දැනගෙන තියෙන්නේ මේ ඉවයින් හදලා දෙන ප්‍රසාද රූප ටික තමයි විඥාණය දැනගෙන තියෙන්නේ. දැන් අපි අර බාහිරේ දැන් අතන කුඩයක් තියෙනවා නම් ඒ කුඩය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. ඇහෙන් දැක්කා කියන්නේ ඒකට අදාළ වර්ණ සටහන නැත්නම් ප්‍රතිබිම්බය ඇහැ තුළ සකස් වුණා. චක්කු ප්‍රසාදේ සකස් වුණා ඒකට අදාළ ප්‍රතිබිම්බය. ඒතර විඥාණය අරමුණු කළේ මේ ප්‍රතිබිම්බයද එළියේ තියෙන කුඩේද? විඥාණයට අහුවෙන්නේ ප්‍රතිබිම්බය. ඇහැ නිසා සකස් කරලා දීපු ප්‍රතිබිම්බය තමයි විඥාණයට අරමුණු වෙන්නේ. දැන් ඔක තේරුම් ගන්න පුළුවන් ඇහැ නොතිබුණා නම් කුඩයක් පේයිද? බෑ. ඇහෙන්තරව කුඩේ දකින්න බෑ. මොකද ඇහි හැකියාව තමයි ඒකට අදාළ මේ ප්‍රතිබිම්බේ නැත්නම් ප්‍රසාද රූපේ හදලා දෙන එක. ඒක තමයි චක්කු විඤ්ඤාණය අරමුණු කරන්නේ. චක්කු විඤ්ඤාණයට කවදාවත් බෑ ඇහැ පැත්තකට දාලා ගිහින් අර කුඩේ දකින්න. නේද? ඒ නිසා තමයි ඇහැ පේනවා නම් විතරයි ඕක තියෙන්නේ. ඒ වර්ණ ටික දකින්න පුළුවන්. ඇහැ පේන්නේ නැති කෙනෙකුට ඒ වර්ණ ටික දකින්න පුළුවන්ද කවදාවත්? බැ. හරි. ඇහැ පේන්නේ නැත්නම් දැකීමේ හැකියාව නැහැ. වෙන ආයතනයක් තමයි ඒකට පාවිච්චි කරන්න වෙන්නේ. දැන් අන්ධ කෙනෙක් පාවිච්චි කරන්නේ අනිත් ආයතන. අත වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන් නේද? හැබැයි ඒවයින් පුළුවන්ද පාටක් දකින්න? පාටක් දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ චක්කු විඥානයක් පහළ කිරීමේ හැකියාවක් නැහැ. ඇහැ නැතුව චක්කු විඥානය පහළ කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඇහැ තමයි ප්‍රධාන වෙන්නේ දැකීමේ ක්‍රියාවක. හරි. ඒ වගේ කන නැතුව ශබ්දයක් ඇසීමේ හැකියාවක් නැහැ. ඒතර කන තමයි ප්‍රධාන වෙන්නේ ශබ්ද සටහන් අරන් දෙන්න. සෝත විඥාණය පහළ වෙන්න ප්‍රධාන වෙන්නේ මුල් වෙන්නේ කන. නැත්නම් අපි සෝත ඉන්ද්‍රිය කියලා කියනවා. ඇහැට කියනවා චක්කු ඉන්ද්‍රිය. නේද? නැත්නම් චක්කායතනේ, සෝතායතනේ කියලා කියන්නේ. හරි. දැන් ඔය ශබ්දය හැමදාම අපිට උදව් වෙන ලේන ඇවිල්ලාද නේද? දැන් ලේනෙක් ඉන්නවා කියලා දැනගන්නවා. කොහොමද දැනගත්තේ? ඔය ශබ්දය ඇහුන්නේ නැත්නම් දැනගනීද ලේනෙක් ඉන්නවා කියලා? නැහැ. ඒකට මේ කණෙන් ගත්ත ශබ්දය අදාළව හිත හිතලා තමයි දැනගත්තේ ලේනෙක් ඉන්නවා කියලා. දැන් අපේ හිතට ආවේ සද්දෙද ලේනද? හිතට ආවේ. හිත දැනගත්තේ ලේනෙක් ඉන්නවා කියලා. ඒක සිද්ධ වුණේ කොහොමද කියලා බලනකොට තමයි අහුවෙන්නේ. මේ සද්දයක් අහලා හිතෙන් දැනගත්තු දෙයක් තමයි ලේනෙක් ඉන්නවා කියන එක. නේද? ඒකට බාහිර රූපය. දැන් ලේනනේ රූපය නේද? ලේනෙක්ව හිතට පෙනුණා. ලේනෙක්ව හිතට පෙනුණා. ලේනගේ සතහන හිතට පෙනුණා නේද ඔය සද්දෙත් එක්ක? ඈ ඔය කපුටෙක් නෙමෙයි ලේනෙක් කියලා ඈ පෙන් කරලා පෙනුණා නේද ඉන්නේ? ඈ එතකොට මේ ලේනගේ රූපය පෙන්වුවේ කවුද? හිත සකස් කරලා දුන්නේ. ඒ සකස් කරන්න උදව් වුණේ කවුද කියලා හොයන්න ඕන. දැන් ඒකට ආධාර වුණ, ප්‍රත්‍ය වුණ දේවල්. දැන් ලේනෙක්ගේ රූපයක් හදන්න කවුද උදව් වෙලා තියෙන්නේ? අන්න හොයලා බලන්න. මේ පිටනේ හැදුවේ නේද? ඈ? පිට හැදුවට අපි හිතුවේ ලේනා එළියේ ඉන්නවා කියලා. ඈ දැන් ලේනා ඉන්නේ එළියේ. ඔක තමයි සම්මතයේ දැක්ම, ලෞකික දැක්ම. ලෝකෙට අයිති දැක්ම කියන්නේ දැන් හිතෙන් ලේනෙක් හැදුවා කියලා නෙමෙයි දකින්නේ. අර අරකේ ලේනෙක් ඉන්නවා. දැන් හිතෙන් හදපු එක එළියට දාලා ඉවරයි. බාහිර ලෝකෙට අයිති කරලා ඉවරයි. හරි? ඒක තමයි සම්මත දැක්ම. නැත්තම් ලෝකෙට අයිති දැක්ම. එළියේ ඉන්න ලේන. දැන් ඕකේ ලෝකෝත්තර පැත්ත තමයි දැන් හිත ඇතුලේ ඉන්න ලේන හොයාගන්න ඕන. දැන් දැක්කේ එළියේ ඉන්න ලේනද හිත ඇතුලේ ඉන්න ලේනද? හිත ඇතුලේ ඉන්න ලේන. එයා හැදුවේ කොහොමද කියලා ඔන්න දැන් ලෝකේ තමන් තුලින් දකිනවා. දැන් මුලින් බලන්නේ ලෝකේ එළියෙන්, බාහිර ඉන්න ලේන තමයි හොයන්න යන්නේ නේද? අර ලේනෙක් එළියේ
බලන්න යනවා කියන්නේ අපි ඇහැක් උපත් වෙනවා කියන්නේ. ඇහැක් උපත් නේද? බලන්න ඕන කම තියෙනවා. තව ඇහැක් අලුත් සම්පූර්ණ උපත් කරනවායි දැක්කේ. ඒ ඕන කම ආවේ එළියේ ලේනෙක් ඉන්නවා කියලා අදහසක් ආපු. ඒ අදහස ආවේ
තමයි. දැන් දැක් බැලුවොත්, ඇහැකින් බැලුවොත් පේන්න ඕන. හිතෙන් හදපු එක අපි එළියට දාලා ඒක ගැන අපේ අදහස් ටිකක් තියෙනවා. ඒ අදහස් තමයි චේතනා කියන්නේ. ඒ බාහිර රූපේ ගැන අදහස් තියෙනවා. මෙන්න මේ වගේ කියලා නේද? ඒක තමයි චේතනා කියන්නේ. එතකොට මේ චේතනා ටිකෙන් සකස් කරපු රූපය තමයි සංඛාරය. චේතනා තමයි සංස්කාර වෙන්නේ. ඒ අදහස් ටිකෙන් හදපු රූපය තමයි දැන් අපිට මනසෙන් දකින්න පුළුවන්. පැහැදිලිද? චේතනා ටික තමයි සංකාරය නැත්නම් කර්මය කියලා කියන්නේ. දැන් පේනවා නේද හදපු දෙයක් තියෙනවා කියලා? චේතනාවලින්. ඒ හදපු දේ අපි දැඩිව විශ්වාස කරනවා එළියේ තියෙන්නේ කියලා. දැන් නුවණින් දකිනවා කියන්නේ මේක ඇත්ත තත්ත්වේ දකින්න ඕනේ. මේක හිතේ හදපු දෙයක්ද එළියේ තියෙන දෙයක්ද? මොනවා හරි හින්දා හිතේ හදපු දෙයක්. ඔය නිසා තමයි ලෝකය Taman තුලයි කියන්නේ. ඒක දකින්න නුවණක් නෑ අපට. ඇයි? අපි බාහිර ලෝකේ පිළිගන්නමයි පුරුදු වෙලා තියෙන්නේ. නේද? කණෙන් ඇහුවොත් එළියේ තියෙනවමයි. ඇහෙන් දැක්කොත් එළියේ තියෙනවමයි. නාසයෙන් නම් දැනගත්තේ එළියේ තියෙනවමයි. ඈ? ତତେ එළියේ තියෙන తత్వය අපි දැන් එළියේ තියෙනවා කියලා විශ්වාස කරාම ඒක තියෙන తత్వය ගැන අපිට චේතනා තියෙනවා, අදහස් තියෙනවා. ତତେ එළියේ තියෙන්නේ මොනවද? රූප. එළියේ තියෙන්නේ රූප. ඒ රූපවල තියෙන ගති මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා. ඒව අත්දකින්න පුළුවන් අපේ ආයතන ටිකෙන්. නේද? ආයතන ටික තියෙන්නේ කොහෙද? ශරීරේ. එතකොට ඒ ශරීරේ කාගේද? මගේ. ඔව්. මතයිති ශරීරයේ තියෙනවා, ඒකේ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙනවා. ඒවයින් අපිට පුළුවන් බාහිර ලෝකේ තියෙන රූප අත්දකින්න. ඔන්න ඕක තමයි ලෝකෙට අයිති දැක්ම. හරි. ඇහැ කන නාසය දිව ශරීරයෙන් තමයි අපි බාහිර ලෝකය ගැන දැනගන්නේ. ඔව්, කොහෙන් හරි වැරදුනකන් එක එක අල්ල ගන්න. දැන් බාහිරට දාපු එකේ වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒක නුවණින් කරගන්න ඕන දෙයක්. දැන් මතක තියාගන්න, බාහිර දෙයක් තියනවා කියලා දැනගත්තනම් දැනගෙන තියෙන්නේ මේ ආයතනකින්මයි. එක්කෝ ඇහෙන්, එක්කෝ කනෙන්, එක්කෝ නාසයෙන්, එක්කෝ දිවෙන්, එහෙම නැත්නම් ශරීරයෙන්. ඔය ආයතන වලින්මයි බාහිර දෙයක් ගැන දැනගෙන තියෙන්නේ. බාහිර රූප. හරි. හරි, දැන් පළවෙනි දේ බාහිර දෙයක් තියනවා කියලා දැනගත්තා. ඒ නිසා හටගත්තු දේවල් ගොඩක් තියෙනවා. දැන් බාහිර ලේනෙක් ඉන්නවා කියපු ගමන් තව මොනවද හටගෙන තියෙන්නේ? අභ්‍යන්තරේ මම ඉන්නවා. දැන් මට සාපේක්ෂව තමයි එළියේ බාහිරේ තියෙන්නේ. නේද? ඒ ලේනව අත්දකින්න පුළුවන් මගේ ආයතනවලින්. ඒ විශ්වාසය අනුව තමයි අපි ආයතනයක් උපද්දලා ලේනවත් දකින්න බලනවා. ඇහැ උපද්දලා ලේනා ඉන්නාද කියලා බලනවා. හරි. කන උපද්දලා ආයේ සද්දේ අහනවා. තව තහවුරු කරගන්නවා එළියේ තියෙන දේ. අල්ලන්න පුළුවන් නම් අල්ලලත් බලයි. ස්පර්ශ කරලා. නේද? කාය ආයතනය උපද්දනවා. ගඳක් සුවඳක් දැනෙනවා නම් ආයේ ආග්‍රාණය කරන්න නාසය උපද්දනවා. රසක් තියෙනවා නම් දිවක් උපද්දලා රස විඳිනවා. හරි. ඒ ලෝකයේ ආය ආයේ අත්දකින්න ආයතන උපද්දනවා. එතකොට ඒ උපද්දන්න හේතුව උනේ මොකද්ද? දැන් මෙහෙම දෙයක් එළියේ තියෙනවා කියන විශ්වාසය. ඒවයි චේතනාතිකානුව තමයි එක එක ආයතන උපද්දන්න පුළුවන් ආයේ. මේ ආයතනෙන් මේක අත්දකින්න පුළුවන් කියලා හිතනකොට, ඇහෙන් දකින්න පුළුවන් කියන විශ්වාසය තියෙනකොට අන්න ඇහෙන් බලන්න හිතෙනවා. නේද? සද්දේ අහන්න පුළුවන් කියලා හිතනකොට කණෙන් අහනවා. ගඳ සුවඳ බලන්න බලලා දැනගන්න පුළුවන් කියනකොට නාසයෙන් උපද්දලා ඒ විඳින්න බලනවා. ඈ? රසක් නම් දිවෙන්, ඔය විදිහට ස්පර්ශය නම් කයෙන් විඳින්න පුළුවන්. දැන් ආයතන ඉපැද්දීමේ හැකියාව ඕනකම ඇති වෙනවා. හරි? ආයේ ආයතන උපද්දන්න ඕනකමක් හටගෙන තියෙනවා. ඒ හටගත්තේ දැන් එළියේ යම්කිසි දෙයක් තියෙනවා. ලේනෙක් ඉන්නවා කියන අදහස ආපු හින්දා. දැන් අපි ඕක බලන්න ඕන අනිත් පැත්තට. දැන් එළියේ ලේනෙක් ඉන්නවා කියන්න කලින් මේ ලේන ඇති උනේ හිත ඇතුලේ නේද? නේද? ඔව්. මේ මනසේ කොහොමද දැනගත්තේ ලේනෙක් ඉන්නවා කියලා? ඒකට උදව් වුණේ මොනවද? පළවෙනි දේ මේ ශබ්දයක් ඇහුණ එක උදව් වුණා. නේද? කන නිසා දැනගත්ත ශබ්දය, කන නිසා දැනගත්තු ශබ්දය උදව් වුණා. ඔය ශබ්දේ අයිති ලේනට කියලා කියන. හරි? දැන් එතන තියන විශ්වාසයක් ශබ්දේ ආවේ එළියෙන්. හරි? මොකද අපි ආයතන හැම එකක්ම ආයතනෙට අරමුණු වෙන්නේ බාහිර දෙයක්. ඇහැට අරමුණු වෙන්නේ එළියේ තියෙන දෙයක්. කනට අරමුණු වෙන්නේ එළියේ තියෙන ශබ්ද. ඔහොම විශ්වාසයක් තියනවා නේද? නාසයට දැනෙන්නේ එළියේ තියෙන ගඳ සුවඳ. දිවට දැනෙන්නේ ඒ බාහිර රස. කයට ස්පර්ශ වෙන්නේ බාහිර දේවල්. ඔක තමයි ආයතනික තත්ත්වය. දැන් ඇහැට අරන් දෙන්න බෑනේ Taman තුල දෙයක්. ඇහෙන් බාහිර දෙයක්මයි ඇහැට පෙන්වන්න පුළුවන්. ඒ වගේ කනට බාහිර ශබ්දයක්මයි කනට අහන්න පුළුවන්. නේද? නාසයට බාහිර ගඳ සුවඳක්මයි නාසයට දැනගන්න පුළුවන්. දිවෙන් බාහිර රසයක්මයි දිවට දැනගන්න පුළුවන්. ඈ දිව ඇතුලේ රසයක් දැනෙනවද දිවට? එළියෙන් තියෙන මොකක් හරි කෑමක රසයක්මයි එළියේ. දිවට සාපේක්ෂව බාහිරයි නේද? ඈ එතකොට මේ ආයතන ටික අපි කියන අභ්‍යන්තරයි. ආයතන වලට අරමුණු වෙන්නේ බාහිර. බාහිර ආයතන කියලා කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවට කියනවා බාහිර ආයතන. එහ කනනාසේ දිව ශරීරයේ කියන ඒවට කියනවා අභ්‍යන්තර නැත්නම් අජ්ජත් ආයතන කියලා. හරි? මනසත් ඔය විදිහට තමයි. දැන් එහ කනනාසේ දිව ශරීරයේ මන කියන ටික අජ්ජත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටික බහිද්ද නැත්නම් බාහිර කියලා හිතනවා නේද? අභ්‍යන්තරයි බාහිරයි. එතකොට දැන් එහෙම හිතන හින්දා තමයි ඇහෙන් දැනගන්නේ බාහිර දේවල්, කනෙන් දැනගන්නේ බාහිර ලෝකයක්, නාසයෙන් දැනගන්නේ බාහිර ලෝකයක්. හැබැයි ධර්මයේ සඳහන් වෙන්නේ ලෝකයේ තියෙන තමන් තුල කියලා නේද? අපිට හිතෙන්නේ එළියේ තියෙන දේක් දැනගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔය තමන් තුල ලෝකයක් නෑ. ඕ මොකද්ද කියලා හොයා ගන්න ඕන, හොයන්න ඕන. අපි ඇහෙන් මොකක් හරි දැකලා එළියේ තියෙනවා කියලා හිතනවා. කනෙන් මොකක් හරි අහලා එළියේ තියෙනවා කියලා හිතනවා. දැන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද කියන එක නුවණින් හොයන්න ඕනේ. ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන එක විතරයි. රූපයකට අදාළ සංඥාවක් අරන් දෙන එක විතරයි ඇහැට පුළුවන්. ඊට වඩා දෙයක් අරන් දෙන්න බෑ. හරි? අර වර්ණ සතහන කිව්වේ රූප සංඥාව. එතකොට ඇහැට පුළුවන් ඒ රූප සංඥාව අරන් දෙන එක විතරයි. ඒ වගේ කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන් දෙන එක විතරයි. අපි ලේන කෑ ගහනවා කියේ ඒ ශබ්දයට අදාළ ශබ්ද සංඥාව කනෙන් දැනගත්තා නේද? ඒ ශබ්ද සංඥාව විතරයි කනෙන් අරන් දුන්නේ. හරි? ඉතුරු දේවල් ඔක්කොම කළානම් කරලා තියෙන්නේ හිතෙන්. කනට ශබ්ද සංඥා වරන් දෙනවට අමතරව කිසිම දෙයක් කරන්න බෑ. ඇහැට රූප සංඥා වරන් දෙනවට වඩා කිසිම දෙයක් කරන්න බෑ. අඩු ගානේ ඒක අඳුර ගන්නවත් බෑ. දැන් කනට නෑ ලේනෙක් කියලා අඳුර ගැනීම හැකියාව. කනට පුළුවන් ඔය ශබ්දේ අනිත් ශබ්ද වලින් වෙන් කරලා දෙන එක විතරයි. මේ කතා කරන සද්ද නෙමෙයි වෙන සද්දයක් කියලා වෙන් කරලා දෙනවා. හරි? ඒක මොකද්ද ලේනෙක්ගේ සද්දයක් කියන අඳුරන්න බෑ කනට. සද්ද සංඥාව අරන් දෙනවා විතරයි. ලේනෙක්ගේ සද්දයක් කියලා කිව්වේ කවුද? අපේ මනස. හරි? ඒක කියන්න තව දේවල් ටිකක් එතකොට උදව් වෙලා තියෙනවා. සද්ද සංඥාවට අමතරව තව දේවල් ටිකක් උදව් කරගෙන තමයි අපි කියන්නේ ඔක ලේනගේ සද්දේ ඔය ලේනෙක් ඉන්න හින්දා තමයි ඔය සද්දේ එන්නේ නේද දැන් ඔක හිතෙන් හදපු දෙයක් කියන එක එකපාරට ටිකක් අමාරුයි තේරුම් ගන්න ලේනෙක් හිටිය හින්දා නේ ඉතින් සද්දේ ඇහුනේ කියලා හිත කියනවා නේද අනිත් පැත්තට ඈ දැන් නිකමට හිතන්න ওই ලේනෙක්ගේ සද්දය රෙකෝඩ් කරලා තිබිලා දැම්මනම් දැන් මොකද වෙලා තියෙන්නේ එතකොට ඇත්තට ලේනෙක් ඉන්නවද නැහැ එහෙම නැත්නම් ඔය කවුරු හරි පොඩි ළමෙක් ඉඳලා අපි රවට්ටන්න ලේනෙක් විදියට කෑ ගහනවා අපි දන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ එළියේ ලේනෙක් ඉන්නවද ඇත්තද අත්තේ නැහැ අපිට හිතිලා තියෙන්නේ ලේනෙක් දැන් පේනවාද රැවටිලා කියලා එහෙම වුණා නම් රැවටිලා නේ දැන් අර සද්ද සංඥාව අරගෙන අපේ හිතේ හදපු දෙයක් නේද අපි දැනගෙන තියෙන්නේ ඒ හිතේ හදපු දේ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් අන්න වැරදි වෙන්නත් පුළුවන් කියන දැනින් තමයි පටන් ගන්න ඕනේ මොකද අපි කැමති නෑ අපි දැනගත්තු දේ වැරදි කියලා හිතන්න නේද මේක තමයි ඇත්ත කියලා නේ හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලා පෙන්නන්න ඕන මේ ඒ දැනගත්තු දේ සමහර විට වරදින්නත් පුළුවන් හරි ඒත් ඉන්නේ තාම අපි දැනගන්න දේ ඇත්ත කියන දෘෂ්ටියේ සමහර විට වැරදෙන්න පුළුවන් නේද දැන් ඒ වුණාට ඔන්න ඔතන තමයි දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේවා ඇත්ත ඇති හැටියටම දැකලා කියනවා ඔය සඤ්ඤාව ශබ්ද සඤ්ඤාවක්නේ දැන් අඳුරගත්තේ නේද සඤ්ඤාව උපමා කරන්නේ මොකටද මිරිඟුවට ඔන්න ඔය මිරිඟුවක් දැනගත්තේ මිරිඟුව කියන්නේ මොකද්ද වතුර වගේ පේනවා වතුර වගේ පේනවා කියන්නේ වතුර තියනවා කියන එකද නැහැ දැන් වතුර වගේ පේනකොට වතුර තියනවා කියලා අපි විශ්වාස කළොත් ඒක මුලාවක් නේද මිරිඟුව මිරිඟුව විදියට දැකලා නැහැ අපි හිතනවා වතුර තියෙන හින්දායි මෙහෙම පේන්නේ කියලා. අන්න මුලාවට අහු වුණා. ওই මිරිඟුව කියලා දැක්කොත් අපි වතුර කියන අදහසකට යනවද? නැහැ. හරි. අපි ලෝකේ තියෙන දේ බාරගන්න යන්නේ නැහැ. ඒක මිරිඟු ස්වභාවයක්. ඒකට රූපයක් තියනවා කියලා හිතන්නේ. දැන් එතකොට සද්ද සංඥාව මිරිඟුවක් නම් ඒකට අදාළ රූපයක් තියෙනවා කියන්නේ මිරිඟුවේ ඇත්ත තත්ත්වේ දැනගත්තේ නැහැ නේද මිරිඟුවට අහු වුණා මිරිඟු ස්වභාවයට අදාළ රූපයක් නැවුවා ඒ වගේ තමයි අපි ඇහෙන් දකින දේ රූප සංඥා ගොඩක්නේ ඇහෙන් දකින්නේ රූප සංඥා ගොඩක් ඇහැට පුළුවන් ඔය සංඥා වලට අදාළ සතහන් ප්‍රතිබිම්බ ටික හදලා දෙන එක විතරයි ඒවා රූප සංඥා ගොඩක් එතකොට සංඥාව මිරිඟුවක් නම් ඒ වගේ පේනවා කියන එකට තමයි මිරිඟුව කියන්නේ. එතකොට මේ එළියේ තියෙන දේ පේනවා කිව්වොත් අපි මිරිඟුවේ ඇත්ත තත්ත්වය අවබෝධ කළේ නැහැ. නේද? බාහිර ලෝකයක් මවාගත්තා. මේ දකින්නේ එළියේ තියෙන දෙයක් කියලා මවාගත්තා. මිරිඟු ස්වභාවය අවබෝධ කළේ නැහැ. එතකොට අර මිරිඟුව පේනකොට ඔන්න හිතුවා අර වතුර තියෙනවා කියලා. රැවටුණා නේද? ඔන්න ඕක තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඥාව මිරිඟුවක් දැන් බලන්න අපි මිරිඟු ස්වභාවය දැක්කේ නැත්නම් වෙන්නේ අපි දකින්නේ එළියේ තියෙන වතුර නැත්නම් සතර මහා ධාතු රූප කියලා හිතනවා දැන් මිරිඟුව කියන්නේ සතර මහා ධාතු රූපයක්ද නැහැ එහෙම පේනවා විතරයි පෙන්눔 කරන ස්වභාවයක් විතරයි මිරිඟු ස්වභාවය කියන්නේ ඔව් සතහනක් කියන්නේ මිරිඟු ස්වභාවයක් විතරයි. අර කණ්ණාඩිය ඇතුළේ තියෙන ප්‍රතිබිම්බයක් වගේ. දැන් ප්‍රතිබිම්බය කියන්නේ සතර මහා ධාතු රූපයක් නෙවෙයිනේ. කණ්ණාඩියකින් ඇතුළේ තියෙන ප්‍රතිබිම්බ නේද? එතකොට අන්න ඒ වගේ මේ සංඥාව කියන්නේ මිරිඟු ස්වභාවයක් කියන එක තේරුම් ගන්න. එතකොට ඇහැ නිසා දැනගන්නේ රූප සංඥාවක්මයි. සංඥාව මිරිඟු ස්වභාවයක්. කන නිසා දැනගන්නේ ශබ්ද සංඥාවක්මයි සංඥාව මිරිඟුවක් හරි ඔයගේ අනිත් ආයතන වලටත් ගන්න පුළුවන් නේද නාසය නිසා දැනගන්නේ ගාන සංඥාවක්. ගන්ධ සුවඳක් ගැන සංඥාව. සංඥාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිරිඟු ස්වභාවය. මිරිඟු ස්වභාවය කියන්නේ බාහිරව තියනා නෙමෙයි, තියනවා වගේ පෙන්නනවා විතරයි. පෙන්නුම් කරන ස්වභාවයට තමයි මිරිඟු ස්වභාවය කියන්නේ. එතකොට බලන්න දැන් අපේ විඥාණයට මෙහෙම තියනවා වගේ පෙන්නුම් කරනවා විතරයි මේ. රූප සංඥා, සද්ද සංඥා, ගාන සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා. ඒ සංඥා වලින් මොකද කරන්නේ? තියනවා වගේ පෙන්නුම් කරනවා. මිරිඟුව පෙන්නුම් කරන්නේ. අපි ඔය මිරිඟු ස්වභාවය දකින්න අපි පුරුදු වෙලා නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ ඒවට අදාළ රූප දකින්න. මොන රූපද? සතර මහා ධාතු රූප දකින්න. සතර මහා ධාතු කියන්නේ මොනවායින් හරි හැදිච්ච ස්වභාවයෙන් පවතින, ඇත්තට පවතින රූප දකින්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි මේ ආයතන වලින් පුළුවන් ද ඇත්තට පවතින රූප දකින්න? බෑ. ඇයි? මේ ආයතන වලින් අරන් දෙන්නේ සංඥා. සංඥා කියන්නේ මිරිඟු. රූප සංඥා, ශබ්ද සංඥා, ගාන සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, මනෝ සංඥා. ඔය සංඥා ටික සංඥාව මිරිඟුවකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. එතකොට දැන් මිරිඟුව තියෙන තැනක දෙයක් තියෙනවා කියනකොට තේරුම් ගන්න, ඒ උපමාව තේරුම් ගන්න, මේක වතුරට දීපු එකක් විතරක් නෙවෙයි නේද? වෙන දෙයක් තියෙනවා වගේ පෙනුනත් ඒ දේ තියෙනවා කියලා හිතුවොත් අර මිරිඟු ස්වභාවය අවබෝධ කළේ නැහැ. මිරිඟුවට අහු වුණා, රැවටුණා. ගහක් දැක්කොත් අන්න බාහිරේ තියෙන සතර මහා ධාතු රූපයක් පේනවා කියලා හිතුවොත් මිරිඟුවට අහු වුණා. නම දෙන්නේ තියෙන දෙයටනේ නම දෙන්නේ. මිරිඟුව ස්වභාවය අවබෝධ කළේ නැහැ. පවතින දෙයක් පිළිගත්තා. රූපය බාරගත්තා. රූපය තියෙනවමයි කියලා දැඩි විශ්වාසයකට ගියා, දෘෂ්ටියකට ගියා. ඒකට ඊට පස්සේ නම් දෙන්න පුළුවන්, තණ්හා කරන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න. දැන් දෙයක් තියෙනවා. දෙයක් බාරගත්තා, බාහිරේ තියෙන දෙයක්. ඒ දෙයට තමයි ඊට පස්සේ නමක් දෙන්නේ. පොල් ගහ හරි කොස් ගහ හරි නේද? එතකොට මේ නම දීමත් මුලාවේ ඊළඟ කොටස. නම දෙන්න කලිනුත් මුලා වෙලා ඉවරයි රූපයක් බාර අරන්. මිරිඟු ස්වභාවය දැක්කේ නැහැ, ඒකට අදාළ රූපයක් පැනෙවුවා. රූපයක් බාරගත්තා. රූපේ දැඩිව පිළිගත්තා. රූපේ වැටගත්තා කියන්නේ ඒකයි. එතකොට අන්න අපිට නන්දණය කරන්න රූපයක් තියෙනවා. අභිනන්දති. කතා කරන්න රූපයක් තියෙනවා. අභිවදති. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. දැස ගන්න රූපයක් තියෙනවා. අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. හරි. ඔව්. දැන් මේ මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැති හින්දා එළියේ දෙයක් බාර ගැනීමේ වැරද්දට ඔය දැන් අහුවෙලා. ලෝකය බාහිරව තියනවා කියලා දෙඩිව පිළිගන්න තත්ත්වයකට ගියා. ඒක හරියට දැන් මිරිඟුව පේනකොට අන්න වතුර තියෙනවා. ඊළඟට ඒ වතුරට එක එක නම් දෙන්න පුළුවන්. පිරිසිදු වතුර, අපිරිසිදු වතුර, කරදිය, මිරිදිය නේද? ඒකට එක එක නම් දෙන්න පුළුවන්. හැබැයි මුලාව, මූලික මුලාව වතුර තියෙනවා කියන එක. ඒක තේරුම් ගන්න අර වතුරට එබෙන බල්ලට වෙන දේ. අපි රැවටුණා කියලා පිළිගන්න අපි කැමති නැහැනේ. නට බල්ල රැවටුණා කියලා දන්නවා නේද? වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. මේ බව පේනවා උගේ හැසිරීමෙන්. බුරනවා, දඟලනවා, ගොරෝනවා නේද? ඒ හැසිරීමෙන් අපිට පේනවා මෝ රැවටිලා වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒ නිගමනයේට එන්න ඌට උදව් වුණේ මොනවද? ඔව්. එහෙන් පේනවා බල්ලෙක් ඉන්නවා වගේ නේද? මිරිඟු රූප සංඥාවක් පේනවා. ඒ සංඥාව බල්ලෙක්ගේ සංඥාවක්. ඔන්න මිරිඟුව මිරිඟු සංඥාව. දැන් මිරිඟෝ මිරිඟෝ විදිහට දැනගන්න බල්ලට ඥානයක් නැහැ, බුද්ධියක් නැහැ. ඒ හින්දා ඌ හිතනවා අර ඉන්න බල්ලා මිරිඟුවට අහු වුණා. මිරිඟුව මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහැ. නේද? මිරිඟුව පේනකොට හිතුවන්න ඉන්නවා සතර මහා ධාතු බල්ලෙක්. නේද? වතුරේ ඉන්නේ සතර මහා ධාතු බල්ලෙක්. දැන් මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැහැ. අපි හිතන්නේ මිරිඟුව පේනකොට අන්න වතුර තියෙනවා. මොනවාද? සතර මහා ධාතු වතුර. දැන් ඒ වතුර සීතල වතුරද, පිරිසිදු වතුරද, හොඳ වතුරද, ජරා වතුරද, ඒ පස්සේ ඒකට දානවා නිගමන. දැන් ඔන්න බල්ලෙක් ඉන්නකොට ඔය බල්ලා හොඳ බල්ලෙක්ද, නරක බල්ලෙක්ද, යාළු කරගන්න හොඳ එකෙක්ද, තරහකාරයෙක්ද, තරහ ගන්න ඕන බල්ලෙක්ද කියලා එක එක විස්තර දානවා. ඒ දැමීම කරන්නේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ගියාට පස්සේ. බල්ලෙක්ව බාරගත්තට පස්සේ. නේද? රූපය බාරගත්තා. රූපය දැඩිව ගත්තා, නැත්නම් රූපේ දැසගත්තා. අජ්ජෝසාය සිට්ඨති කියන්නේ ඒකයි. රූපේ දැසගත්තට පස්සේ රූපය ගැන ඔන්න තණ්හා කරන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. නේද? ඔක්කොම තව තව සිත් නැත්නම් චේතනා හදන්න පුළුවන්. ඈ ඒ චේතනා කියන්නේ ඊළඟට සංකාර. එක එක කර්ම හදන්න පුළුවන්, ඇලීම මුල් කරගෙන යන්න පුළුවන්, ගැටීම මුල් කරගෙන යන්න පුළුවන්. නේද? ලෝභ දේශ මෝහ වෙන්න පුළුවන්, අලෝභ දෝස මෝහ වෙන්න පුළුවන්. ඈ ඒ බල්ලට කෑම ටිකක් දෙන්න හිතෙන්න පුළුවන්. එතකොට දානයක් දීලා පින් කරගන්නත් පුළුවන්. පවුම විතරක් නෙමෙයි, ඌ එක්ක තරහ ගන්නවා විතරක් නෙමෙයි. නේද? ඒතර ඌට ගහලා එලවන්න හිතෙන්නත් පුළුවන්. අපුඤ්ඤාභි සංඛාර. මූට බඩගින්නේ ඉන්නේ අනේ කෙට්ට වෙලා කන්න ටිකක් දෙන්න ඕන කියලා. පුඤ්ඤාභි සංඛාර. නේද? පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර දෙකම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් භාවනාව ඉගෙනගත්තු බල්ලෙක් නම්, අපි වගේ එකෙක් නම් නෝදිහා බලාගෙන හිත එකඟ කරන්න ඕන. හිත වෙන අරමුණු වලට දුවන්න දෙන්නේ. ඒ සංඥාවෙම තියාගෙන ඔන්න හිත එකඟ කරගන්නවා. හිත එකඟ කරගෙන මොකද වෙන්නේ? සමාධියකට යනවා. සමාධියකට ගිහින් ධානයකට සමවදිනවා. කවුද ඔකට උදව් වුනේ? බල්ලා. එළියේ ඉන්න බල්ලා. දැන් බල්ලා නිසා ධානයක් වඩාගත්තා. බලු ධානය. ඔව්. ආනෙන්ජාපි සංකාර. ඇයි? එතනත් අවිද්‍යාව තියෙන. අවිද්‍යාපච්චා සංකාර ගොඩේ නේද දැන් ඉන්නේ? ලෝකේ අල්ලගෙන. අතන බල්ලෙක් ඉන්නා, ඒ බල්ලා අද්දකින්න මෙතන මම ඉන්නවා. එහෙම නැත්නම් මගේ ආයතන තියෙනවා. එතන ඉන්න බල්ලව අද්දකින්න. මගේ ඇහෙන් පුළුවන් ඌව දකින්න, මගේ නාසයෙන් පුළුවන් ඌගේ ගඳ සුවඳ බලන්න, මගේ දිවෙන් පුළුවන් ඌගේ රස බලන්න, මගේ කයෙන් පුළුවන් ඌව ස්පර්ශ කරලා බලන්න. නේද? දැන් අපේ ආයතන ටිකට සාපේක්ෂව අද්දකින්න ලෝකේ දෙයක් තියෙනවා. දැන් ලෝකෙට අහු වුණා නේද? ඔව්. ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වුණා. ඉපදී ඉපදී වැරි වැරි යන සංසාරෙට අහු වුණා. දැන් ඕක ඉක්මවා යන හැටි තමයි බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. සර්වඥ ඥාණයෙන් අවබෝධ කරලා. දැන් ගැඹුරින් හිතන්න ඕන. දැන් ඉස්සෙල්ලා බාහිර ලෝකයෙන් මිදෙන්න ඕන ඔය අවබෝධය අරගෙන. දැන් ඕක හැම ආයතනෙතම දැම්මහම පේනව නේද? බාහිර ලෝකේ අපි හිතෙන් මවාගත්තු මුලාවකට අහු වෙලා මවාගත්තු දෙයක් විතරයි කියන එක. සඤ්ඤා මිරිඟු නේද මේ ආයතන හයෙන්ම අරන් දෙන්නේ. රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගහන සඤ්ඤා, රස සඤ්ඤා, ස්පර්ශ සඤ්ඤා, මනෝ සඤ්ඤා. සඤ්ඤාණං බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිරිඟුව වගේ. මරීචි කූපමංච සඤ්ඤා. සඤ්ඤාවට උපමා කරන මිරිඟුව. ඒකට දැන් පේනවාද ඇයි උපමා කළේ කියලා? දැන් එතකොට අපේ මුලාව තමයි මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නෑ. මිරිඟුවට අදාළ රූපයක්, සතර මහා ධාතු රූපයක් අපි බාරගත්තා, දැඩිව ගත්තා, ඒ රූපේ දැසගත්තා, පිළිගත්තා. ඔව්, මිරිඟු ස්වභාවය අරන් දීම තමයි මේ ආයතනේ ක්‍රියාව. ඒක නවත්තන්න අවශ්‍යත් නෑ. හරි, දැන් අපිට ඒක නවත්තන්න ගියොත් ඉතින් ඔන්න නවත්තන්න විදිහ මොකක්ද? ඇහැ අන්ධ කරගන්න ඕන, කන බීරි කරගන්න ඕන. එතකොට කරන්න තියෙන ලේසිම දේ දිවි නහගන්න එක, ආයතන ටිකෙන් බේරෙන්න. එහෙම වුණාට නිවන ලැබෙනවද? නැහැ. අන්න තේරුම් ගන්න, ඒක මෝඩකමක්. මේ ඇහෙන් රූප බලන්න නැතුව ඉන්න නෙවෙයි මේ කියන්නේ. දැන් ඇහෙන් දර්ශනය කරන ස්වභාවය තියෙනවා. හැබැයි ඇහෙන් රැවටෙන ස්වභාවය ඇහැට අයිති දෙයක්ද? නැහැ. මිරිඟුවට රැවටෙන එක ඇහැට අයිති දෙයක්ද? නැහැ. රැවටීම තියෙන්නේ තමන් තුළ. මනස තමන්මයි මේ රැවටිලා තියෙන්නේ. දැන් මිරිඟුව පේනකොට එළියේ වතුර තියෙනවා කියලා හිතන එක ඇහි වැරද්දක්ද? ඇහෙද හිතේද තියෙන්නේ වැරද්ද? හිතේ නේද? ඇහැට පෙන්නුම් කරන්න පුළුවන් ඕන දෙයක්. ඒක පිළිගන්න එක තමන්ගේ වැඩ නේද? ඒකට ඒ තමන් කරන වැඩේ තමයි දැන් අඳුර ගන්න ඕන. හරි, දැන් බුදුදහම කියන්නේ ඕකයි. දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ ඕකයි. බාහිර ලෝකය, දැන් ඔන්න ලෝකය මොකද්ද කියලා දැන් අඳුරගත්තා. එළියේ තියෙන ගස් ගල් අරවා මේවා නේද? පොල් ගස්, කොස් ගස් අරවා මේවා ලෝකේ. දැන් ලෝක සමුදය මොකද්ද? ලෝකය ඇති වෙන්න හේතුව මොකද්ද? මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැහැ. මිරිඟු ස්වභාවය අවබෝධ කරගන්න නුවණක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඒකට අර වතුරට එබෙන බල්ලා වගේ අන්න බල්ලෙක් ඉන්නවා කියනවා වගේ මිරිඟුවක් දැකලා අන්න තියෙනවා සතර මහා ධාතු රූපයක් කියලා බාර ගන්නවා, දැඩිව ගන්නවා, පිළිගන්නවා. ඒ පිළිගන්න ගතිය තමයි උපාදාන කරනවා කියන්නේ. දැඩිව බාරගත්තා. උපාදාන කළාට පස්සේ ඉතින් ඔන්න තියෙනවා දැන් කර්ම කරන්න දෙයක් තියෙනවා, ඇලෙන්න දෙයක් තියෙනවා, තණ්හා කරන්න දෙයක් තියෙනවා නේද? ඔව්, භවය තමයි ඕක. බාර ගැනීමම භවය. පැවැත්මක් දුන්නා එළියේ තියෙන දෙයකට. හිතෙන් හදලා ඒක එළියේ තියෙනවා කියලා ඒකට පැවැත්මක් දුන්නා. මිරිඟුව මිරිඟුව විදිහට අවබෝධ කළේ නැහැ. මිරිඟු ස්වභාවය මිරිඟු ස්වභාවය විදිහට අවබෝධ කළේ නැහැ. ඒකට අදාළ වතුර නැත්තම් සතර මහා ධාතු රූපයක් තියෙනවා කියලා දැඩිව විශ්වාස කරන ගතියකට ගියා. හරි, තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පඤ්ඤාව උපමා කරන්නේ මිරිඟුවකට. ඒකේ තේරුම ගැඹුරින් දකින්න ඕන. ඉතින් අපිට සංඥාවක් අහු වෙනකොටම මේ මිරිඟුවක්, මේ මිරිඟු ස්වභාවයක් කියන දැක්ම ගන්න පුළුවන් නම් ඔන්න ධර්මය දකින්නවා වෙනවා. ඔව්, දැන් අර අර වතුරට එබෙන බල්ලගෙන් හිතන්න. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසයට ගිහිල්ලා ඊට පස්සේ කරන හැම දෙයක්ම මුලාවට අහුවෙලා ඉවරයි නේද? ඒ බල්ලා ගැන මොනව කතා කළත්, ඔය බල්ලා ඉන්නවා කිව්වත්, ඔය බල්ලා නැහැ කිව්වත්, ඔය බල්ලා සතර මහා ධාතු කිව්වත්, ඔය බල්ලා දෙතිස් කුණුප කිව්වත්, ඔය බල්ලා අනිත්‍යයි කිව්වත්, ඔය බල්ලා දුකයි කිව්වත්, ඔය බල්ලා අනාත්මයි කිව්වත් මොකද වෙලා තියෙන්නේ? බලු දෘෂ්ටියට අහු වෙලා. ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්මේ ඉන්නේ. ලෝකේ යන පරිමෙරි ඉපදීපදී යන ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නේ නේද? ලෝකෝත්තර දැක්මක් වෙන්න පුළුවන්ද ඒක? බෑ. එතකොට එළියේ තියෙන දෙයක් බලාගෙන මතක තියාගන්න ඕක අනිත්‍යයි ඕක අනිත්‍යයි ඕක වෙනස් වෙනවා කියා හිටියට තමන් ඉන්නේ ලෞකික දැක්මෙන්කද ලෝකෝත්තර දැක්මකද කියන එක තේරුම් ගන්න. ඈ ඕක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ ඕක දෙතිස් ගුණපයෙන් හැදිලා තියෙන්නේ කියලා කිව්වට තාම ඉන්නේ ලෝකෝත්තර දැක්මේද ලෞකික දැක්මේද ලෝකෙට අයිති දැක්මේද ලෝකේ ඉක්මවාගිය දැක්මේද එහෙම නැත්නම් ඇත්ත ඇති ඇති දකින්නවද ඔය එහෙම නැත්නම් ඔය දේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කිය කියා හිටියට අර වතුරේ ඉන්න බල්ලා දිහා බලාගෙන හිතන ඔය බල්ලා අනිත්‍ය 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 අනිත්‍යයි ඔය අනිත්‍ය පේන්නේ නැති හින්දා තමයි මට බල්ලෙක් පේන්නේ ඒ හින්දා මම තව ටිකක් වේගෙන් බලන්න ඕන අනිත්‍ය 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 අනිත්‍යයි කියලා බල්ලා නැති වෙනකම් බලා ඉන්නවා ඊට පස්සේ කියනවා අතන බල්ලෙක් නැහැ. දැන් ඉන්නවා කියන දෘෂ්ටියෙන් නැහැ කියන දෘෂ්ටියට පැනන. නේද? දැන් ඒක හිත රවටවා ගැනීමක් විතරයි. ඇත්ත අවබෝධ කිරීමක් නෙවෙයි. නේද? ඉන්නවා කියලා පේනවා. ඉතින් අහලා තියෙන මේ ධර්මයේ කියලා තියෙන අනිත්‍යයි. එහෙනම් තමයි ඒක අනිත්‍ය බලන්න ඕන. ඕක පේන්නේ නැති වෙනකන් අනිත්‍ය බලාගෙන යන්න ඕන. ඊට පස්සේ කියනවා අන්න මං ශූන්‍ය දැක්කා. ශූන්‍ය නම් දැකි නිවන නෙමෙයි දැකලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න දැන් මේ බුදුදහම වෙන්නේ ලෝකය මොකද්ද ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද? අන්න ඔතනින් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති වෙනවා. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? එතනින් කෙනෙකුට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය. නේද? දැන් අපි සම්මාදිට්ඨිය නැතුව අනිත්‍ය 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 බල බලා හිටියට සිද්ධ වෙන දේ දැන් Tamanට අවබෝධ වෙන්න ඕන. නේද? එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පනින තියෙනවා කියලා විශ්වාස කරලා නැහැ කියලා විශ්වාස කරන්න පටන් ගනි. ඔය දෙකෙන්ම දහම අවබෝධයක් එන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ අවබෝධයක් එන්නේ නැහැ. නේද? දැන් ඒ බල්ලා හේතු නිසා හටගත්තු ධර්මතාවය පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියන අවබෝධයයිද? එහෙන් බල්ලා. නැහැ. තමන් පටිච්ච සමුප්පන්න ධර්මතාවය දකින විදිහට මේක මොකද්ද ඒක සමුදය මොකද්ද ඒක හරියට දැක්කොත් Nirodhe පේනවා මෙන්න මේ හේතු යෙදුන හින්දානේ මෙහෙම පෙනුනේ දැන් ඒ බල්ලට කවද හරි අවබෝධ වුණත් හරි බල්ලෙක් වගේ පේනවා තමයි දර්ශනය වෙනවා ඕක මිරිඟු ස්වභාවයක් බුදුහාමුදුරුවෝ කියලා තේනවා දැන් රූප සංඥාවක් මගේ ඇහි අරන් දෙනවා නේද ඒ රූප සංඥාව මිරිඟුවට උපමා කරනවා මිරිඟුව කියන්නේ පෙන්눔 කරනවා විතරයි, පේන ස්වභාවයක් විතරයි. පවතින ස්වභාවය නෙවෙයි. නේද? අපි දැන් පේන ස්වභාවයම පවතිනවා කියුවහම තමයි ඔන්න එතන දෙයක් හදාගන්නේ, දෙයක් පනවන්නේ. සතර මහා ධාතු රූපයක් පනවනවා මේ පෙන්눔 කරන නිසා. මේ විදිහට පෙන්눔 කරනවා ඒකට අදාළ රූපයක් පනවනවා. ඒ රූපේ එළියේ තියනවා කියලා දැඩිව බාර ගන්නවා. ඒක තමයි ඒකේ දැස ගන්නවා කියන්නේ. අජෝසාය පිට්ටති හරි රූපේ පනෝනා විතරක් නෙමෙයි ඒක දැඩිව පිළිගන්නවා ඒක එහෙමමයි තියෙනවා ඔය දැඩි විශ්වාසේ කඩා ගන්න ඕන දැන් සංඥාව මිරිඟුව බව අවබෝධ කර ගන්න ඕන හරි ඒතර මේ ආයතන වලින් පෙන්눔 කරන්නේ මිරිඟු ස්වභාවයක් රූප සංඥා වෙන්න පුළුවන් ශබ්ද සංඥා වෙන්න පුළුවන් ගාහන සංඥා ජීවහා රස සංඥා ස්පර්ශ සංඥා මනෝ සංඥා සඤ්ඤා සේරම මිරිඟු ස්වභාවයක්. දැන් මේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව එන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේක සර්වඥතා ඥාණයෙන් දැකළමයි ඇත්ත ඇති හැටි දැකළමයි මේ සංඥාව මිරිඟුවකට උපමා කළේ. අපි කොච්චර ලියුවත් ඕකට අදාළ රූපයක් තියෙනවා කියලා සංඥාව මිරිඟුවක්මයි. හරි? මිරිඟු ස්වභාවයක්මයි. ඒකට අදාළ රූපයක් තියෙනවා කියලා හදාගෙන අපි හිතන කියන කරන දේවල් ඔක්කොම මුලාවකට අහු වෙලා මෝහයෙන් කරන දේවල් මිසක් ඇත්ත ඇති හැටි දැකලා කරන දේවල් නෙවෙයි. ඒහිඳ මේ ආයතන ටික හොඳට මේ ආයතන වලින් කරන්නේ මොකද්ද කියලා ආයතනය පිරිසිඳ දකින්න කියනවා. මේ ආයතනය මොකද්ද? ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? එතකොට තමයි ආයතන නිරෝධය ගැන අදහසක්වත් පහළ වෙන්නේ. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය නැත්නම් අත්තංගම, ඒකට මාර්ගය මොකද්ද? මෙන්න මේකෙනුත් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. හරි, ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. දැන් ඕගොල්ලන්ට පෙයි ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද කියන එකේම තියෙනවා. රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, රූප නිරෝධය මොකද්ද කියන එකක් තියෙනවා. ඊළඟට ආයතනෙ මොකද්ද, ආයතන සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියන එකක් තියෙනවා. දාගන්න පුළුවන්. ඉතින් රූපයක් පිළිගත්තට පස්සේ ඕන දෙයක් ඕකට දාගන්න පුළුවන්. එකට දාගන්න පුළුවන්. ඉතින් රූපයක් තියනවා කියලා පිළිගත්තට පස්සේ මේ වේදනාව ඒ රූපෙට අයිති දෙයක් කියලා දාගන්න. හරි, ඕක තමයි අපි කරන්නේ. දැන් ඔන්න කකුලක් තියනවා කියලා පිළිගත්තට පස්සේ වේදනාව කකුලට අයිති, කකුල තමයි රිදෙන්නේ නේද? දැන් වේදනාව අයිති කරන්න දෙයක් තියනවා. දැන් ඒ මගේ කකුල තමයි රිදෙන්නේ. ඔන්න ওই සංඥාවේ තමයි ලෝකේ ඇඉන්නේ. වේදනාව අයිති කරනවා රූපෙට. වේදනාව මොකද්ද කියලා දැකලත් නැහැ, වේදනා සමුදය දැකලත් නැහැ. එහෙම දැක්කේ නැත්තම් නිරෝධයක් තේින්නේ නැහැ. ඒකයි කියන්නේ. ඔන්න තව විදිහක්. වේදනාව මොකද්ද, වේදනා සමුදය මොකද්ද, වේදනා නිරෝධය මොකද්ද, නිරෝධ මාර්ගය මොකද්ද? මෙන්න මේකෙනුත් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා. එතකොට දකින්නේ කකුලට අයිති වේදනාවක් නෙමෙයි. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගත්තේයි. හරි. ඒතර වේදනාව හටගත්තේ මනසේ තමයි හටගත්තේ. මොකක් හින්දාද? ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා. වේදනාව වෙන කාටවත් අයිති නැහැ. ස්පර්ශය නිසාම හටගත්තු දෙයක් වේදනාව. ස්පර්ශය කියන්නේ දැන් එහෙම සද්දේනවා නේද? මේ
ඇතිවීම නිසාමයි නේද සද්දේට හටගන්නේ.
ඔය ශබ්දය දකින්න දැන් වේදනාව වගේ ඈ ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. පස්සපච්චය වේදනා. එතකොට මේ ශබ්දය මේ මයික් එකට අයිති කිව්වොත් හරිද? නෑ. ඇඟිල්ලට අයිති කිව්වොත් හරිද? නෑ. ඒ දෙකේම මේ සද්දයක් කියලා දෙයක් නෑ. සද්දය කියන එක මෙන්න මේ හේතු යෙද
ඒකෙන්ම උපදින පටිච්ච සමුප්පන්න.
පටිච්ච සමුප්පන්න ධර්මතාවය. නේද? මේ හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තු දෙයක්, විද්‍යමාන වුණ දෙයක්. එක හේතුවකටවත් ඒක නැහැ. දැන් මේ මයික් එකේ සද්දෙත් නැහැ, ඇඟිල්ලේ සද්දෙත් නැහැ. මේ ගැටීම
නිසා හටගන්න
උත්පන්න වුණ ධර්මතාවයක් ඒක. හරි? දැන් අපි මොකද කරන්නේ? වේදනාව අයිති කකුලට. ශරීරයට අයිති දෙයක් වේදනාව. පටිච්ච සමුප්පන්න දෙයක් නෙවෙයි. අන දෘෂ්ටිය. හරි. එතකොට මේ පටිච්ච සමුප්පාදේ දකින්න මේක හේතු ප්‍රත්‍යයන් අඳුර ගන්න වෙනවා. මේ හේතු ප්‍රත්‍යය යෙදුන හින්දා තමයි මෙහෙම දෙයක් ඇති වුනේ, හටගත්තේ. දැන් අපි ලෝකෙට අයිති දෙයක් තියනවා කියලා විශ්වාස කරන්නෙත් ඒකට අදාළ හේතු ප්‍රත්‍යය යෙදුන හින්දා. දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතන්නේ ඒකට අවශ්‍ය හේතු ප්‍රත්‍යයන් යෙදුන හින්දා නේද? බල්ලගේ අවිද්‍යාව තියෙන්නම ඕන. ඇත්ත ඇති හැටි නොදන්නකම නේද? ඇත්ත ඇති හැටි දැනගත්තා නම් ඌ කවදාවත් මුලා වෙයිද වතුරේ බල්ලෙක් ඉන්නා කියලා? නෑ. ඒත් ඇත්තට ඔන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. හරි. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා දැන් මුලාවකට අහු වෙනවා ඊළඟට. මුලා වෙනවා. මුලාව තමයි එතන සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියන එක. දැන් මුලාවට වැටුනහම ඊළඟට දෘෂ්ටිගත වෙනවා. ඒකේ ඇලීම් ගැටීම් තණ්හා ඇති කර ගන්නවා. හරි. තණ්හා, දිට්ඨි, මාන කියන ටික ඇති වෙනවා ඒකට. තණ්හා, දිට්ඨි, මාන කියන ಜಾති තුන එනවා ඔය අවිද්‍යාවයි මුලාවයි යෙදුනහම. තණ්හාව කියන්නේ මොකද්ද? මගේ. මගේ කියලා අයිති කරගන්න බලන ගතිය නේද තණ්හාව? තණ්හාව නේද? ඔව්. දිට්ඨි කියන්නේ දෘෂ්ටිය. ඔව්. මම සක්කාය දිට්ඨිය කියන්නේ. දිට්ඨි. ආත්ම දෘෂ්ටිය. නේද? කෙනෙක් ඉන්නවා. දැන් මේ අත්දකින්න කෙනෙක් ඉන්නවා. ආත්ම දෘෂ්ටිය. දැන් ඒක හරි දෘෂ්ටියක්ද එතන? ඈ දෘෂ්ටිය කිව්වහම ඒක වැරදිම තමයි එතන. ඈ නේද? දැන් බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තහම දැන් ඌව අත්දකින්න කවුද ඉන්නේ? මම. ඈ දැන් ආත්ම දෘෂ්ටියක් ඇවිල්ලා ඉවරයි. හරි? තණ්හාව ආවා, දිට්ඨිය ආවා. ඊළඟට මම. මම කියන්නේ ඔව් මානය. මනින ගතියක් තියෙනවා. මමද උසස් බල්ලද නැත්නම් අපි දෙන්නා සමානද නැත්නම් ඒකේ අනිත් පැත්ත මම පහත් නේද? මනින ස්වභාවයක් තියෙනවා. තණ්හා, දිට්ඨි, මාන. ආ තමයි කියන්නේ දැන් තණ්හාව කියන්නේ මගේ කියන ගතිය. ඈ දැන් මානය කියන්නේ මම. දිට්ඨිය කියන්නේ මගේ ආත්මය. තණ්හා, දිට්ඨි, මාන. ඒවා ඇති උනේ ඇයි? අවිද්‍යාවයි මුලාවයි හින්දා. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නකම. ඇත්ත ඇති හැටියට දැනගත්තා නම් ඔය එකකටවත් අහුවෙන්නේ නැහැ නේද? දැන් ඔතන ඇත්ත ඇති හැටියට කියන එක අපිට එක එක සාපේක්ෂව දකින්න වෙන්නේ. හරිම ඇත්ත දකින්න කලින් ඊට පල්ලෙහා තියෙන මත්තමත් දකින්න ඕන, තියෙන ගැඹුරු මුලාවලින් මිදෙන්න. ඒ මුලාවලින් මිදෙනකොට ඊට එහා ඇත්ත දකින්න පුළුවන්. හරි. එහෙම එහෙම දැක්මක් තියෙන්නේ. ඉතින් මේ සමහර කියන ඒවා හරියටම හරි නෙවෙයි. මේ ඉන්න මුලාවෙන් මිදෙන්න උදව් වෙන දෙයක්. හරි. ඔව්. දැන් ඔන්න බාහිර ලෝකෙට අයිති මේ ස්වභාවයක් අපි දැනගත්තා කියලා හිතනවනะ. ආ සතර මහා ධාතු රූපයක් ඔතන තියෙනවා කියලා දැනගත්තා කියන එක දැන් බලන්න ඕන කොහොමද ඔක දැනගත්තේ? එහෙන් දැකලා දැනගන්න පුළුවන්ද එළියේ තියෙන තත්ත්වයක්? විඥාණයට, චක්කු විඥාණයට පුළුවන්ද එළියේ තියෙන ස්වභාවය දැනගන්න? ඇහැ නිසා හටගන්න චක්කු විඥාණයට බෑ. ඇයි බෑ කියන්නේ? ඇහෙන් හදලා දෙන මේ රූප සංඥා ප්‍රසාද රූපය දැනගන්න විතරයි චක්කු විඥාණයට පුළුවන්. එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගතිය දැනගන්න හැකියාවක් තියනවද ඇහැට? බෑ. එහෙනම් ඇයි එළිය බලලා අර අතන රස්නේ ගිනි ගොඩක් දකිනකොට රස්නේ කියලා කියන්නේ? මෙතර වතුර දකින්නකොට අපෝ හරි හීතලයි කියලා හිතේ. ඒ තේජෝ ගතිය දැනගෙන තියෙනවා. ඇයි? නෑ ඇහෙන්ද දැනගෙන තියෙන්නේ හිතෙන්ද? හිතෙන්. ඇහෙන් දැනගෙන තියෙන්නේ වර්ණ සංඥාව විතරයි. වර්ණයට අදාළ ඒ රූප සංඥාව විතරයි ඇහෙන් දැනගන්න පුළුවන්. ඉතුරු දේවල් ඔක්කොම ටික කියන්නේ හිතෙන්, මනසෙන් එන චේතනා ටික. හරි. දැන් ඇහැට දැනෙන්නේ නැහැ එතන තියෙන රස්නෙ ගතිය. ඇහැට ගිනි ගොඩක් දකිනකොට ඇහැ පිච්චෙනවද? නැහැ. ඇහැට දැනෙන්නේ නැහැ තේජෝ ගතිය නේද? ඈ ඇහැ ගත්තේ වර්ණ සංඥාව නැත්නම් රූප සංඥාව විතරයි. එතකොට සංඥාව මිරිඟුව කියන ස්වභාවය දකින්න නැති වුනහම අපි හිතනවා මේ දැනගත්තේ එළියේ තියෙන දේ. එළියේ තියෙන සතර මහා ධාතු ගතියමයි මේ දැනගත්තේ කියලා හිතනවා. එතකොට සතර මහා ධාතු ගතිය දැනගැනීමේ හැකියාවක් ඇහැට නැහැ. ඇහැ නිසා හටගන්න විඥානෙත් නැහැ. ඇහැ නිසා හටගන්න විඥානෙට පුළුවන් අර හදලා දීපු ඒ වර්ණවලට අදාළ රූප සංඥාව නැත්තම් ප්‍රසාද රූපය දැනුවත් වීමේ හැකියාව විතරයි චක්කු විඥානෙට තියෙන්නේ. හරි. විඥානෙට අරමුණු වෙන්නෙම මේ හදලා දීපු ප්‍රසාද රූපය. ප්‍රසාද රූපයේ තේරුම් ගන්න ප්‍රතිබිම්බයක්. ඒකේ සතර මහා ධාතු ගති නැහැ. හරි. කණ්ණාඩිය ඇති වුණ ප්‍රතිබිම්බයක් වගේ. දැන් චක්කු විඥාණයෙන් දැනගන්නේ ප්‍රතිබිම්බය. සෝත විඥාණයෙන් දැනගන්නේ ප්‍රතිබිම්බය. එළියේ තියෙන සබ්දයක් දැනගැනීමේ හැකියාව සෝත විඥාණයට නැහැ. ඒවා පත්‍ය වෙලා තියෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. දැන් ඔන්න මෙතන මේ මයික් එක ප්‍රත්‍ය වෙලා තියෙනවා, උදව් වෙලා තියෙනවා. මේ ඇඟිල්ල උදව් වුණා, ප්‍රත්‍ය වුණා කියලා කියන්නේ. හරි. මොනවටද ප්‍රත්‍ය වුණේ? ශබ්දය ඇති කරන්න. දැන් උදව් වුණා, ප්‍රත්‍ය වුණා කියන එකෙන් මේ ශබ්දය ඒකට අයිති කියන්න පුළුවන්ද? බැ. හරි. එතකොට මේ දැන් ප්‍රසාද රූපයේ විඥාණයෙන් දැකලා දැනගන්න දේ අයිතිද? එතකොට ප්‍රත්‍ය වුණ දේවල් වලට නැහැ. හිතෙන් දැනගන්න දේවල් එකක්වත් ප්‍රත්‍ය වුණ දේවල් නෙවෙයි. උදව් වුණ දේවල් නෙවෙයි. හැබැයි ඒ උදව් වුණ දේවල් නැතුව දැනගන්නත් බෑ. දැන් ප්‍රත්‍ය ටික නැතුව ශබ්ද ඇති වෙන්නෙත් නෑ නේද? මයික් එකයි ඇඟිල්ල ඒවා නොතිබුණා නම් ශබ්ද හටගන්නෙත් නෑ. ඒකයි ප්‍රත්‍ය වුණා. ප්‍රත්‍ය වුණා කිව්වට ශබ්ද කියන්නේ ප්‍රත්‍ය එකක්වත් නෙවෙයි. ප්‍රත්‍ය නිසාම පටිච්ච සමුප්පන්න වුණ. උප්පන්න. ප්‍රතිත්‍ය සමුප්පාද. උප්පාදනය කරනවා. මොකක් හරි. හරි. සමුප්පාදයක්. පටිච්ච කියන්නේ හේතුන් නිසාම උත්පාදනය කරනවා. එයින්ම පැන නගිනවා. හේතු ටික නිසාම විද්‍යමාන වෙනවා. තව විදියට කිව්වොත්. විද්‍යමාන වෙනවා. තියෙනවා වගේ තියෙනවා. එකයි පටිච්ච සමුප්පන්න කියන්නේ තියෙනවා වගේ පේනවා. තියෙනවා වගේ පේනවා කියන එකයි තියෙනවා කියන එකයි දෙකක් නේද? දැන් මිරිඟුවේදී තියෙනවා වගේ පේනවා. ඒතර එතන තියෙනවා කිව්වොත් වෙන තේරුමක් තියෙනවා. එකයි දැන් පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ හේතුප්‍රත්‍ය යෙදෙනකොට විද්‍යමාන වෙනවා. හේතුප්‍රත්‍ය යෙදෙන්නේ නැත්නම් විද්‍යමාන වෙන්නේ නැහැ. දැන් බල්ලා වතුරට එබෙනකොට තමයි බල්ලෙක් පේන්නේ. එබෙන්නේ නැති වෙලාවට ඒ ප්‍රත්‍ය ටික යෙදිලා නැහැ. අඩු ගානේ අපි දන්නවා ඡායාවවත් හැදිලා නැහැ බල්ලා එබෙන්නේ නැත්තම් නේ. ඒකත් පවතින දෙයක් නෙමෙයි. ඒ මොහොතේ හටගන්න ප්‍රත්‍ය ටිකක්. ඒ ප්‍රත්‍ය නිසාම උපදින ධර්මතාවය පටිච්ච සමුප්පන්නයි. එතකොට එහෙන් දකිනවා කියන එක තේරුම් ගන්න ඕන අපි. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. පටිච්ච සමුප්පන්න උනේ මොකද්ද? මේ දැනගත්තු දේ. දැන් අපි එහෙන් මොකක් හරි දැකලා අන්න අරෙහි මොකද්ද තියෙනවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ හේතු ප්‍රත්‍ය නිසා හටගත්තු දෙයක්. දැන් බල්ලා වතුරට එදෙනකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. එහෙම හිතන්න විශ්වාස කරන්න හේතු යෙදෙනකන් බල්ලෙක් ඉන්නවා. මේ බල්ලෙක් නැහැ කිව්වොත් හරිද? දැන් බල්ලෙක් නැහැ කිව්වොත් අහන්න පුළුවන් එහෙනම් කොහමද අර පේන්නේ? දැන් බල්ලට කතා කරන්න පුළුවන් නම් අහයි, බල්ලෙක් නැත්නම් ඔය පේන්නේ මොකද්ද? දැන් බල්ලෙක් වගේ පේන්නේ ඇයි? අපිට එතකොට එතන මොකුත් නැහැම කියන දෘෂ්ටියට යන්නත් බෑ. නැත්තම් දර්ශනය වෙන්න විදිහක් නැහැ. හරිද? ඒක දර්ශනය වෙන්න හේතු ටික යෙදෙන්න ඕන. දැකීමක් නැහැ කියන එක නෙමෙයි. දැකීමක් තියෙනවා, ඒක පටිච්චසමුප්පන්න ධර්මතාවය. දැකීම සිද්ධ වෙන්න හේතුප්‍රත්‍ය යෙදෙනකම් දැකීම තියෙනවා. දැන් වතුරට එදෙනකොට පේනවා. පේන්නෙත් නැහැ කිව්වොත් ඒක වැරදි. නේද? එතකොට නැහැයි කියන දෘෂ්ටියට යන්න බෑ. ශූන්‍යතාවයක් නම් කොහොමද ඔය පේන්නේ? මුකුත් නැත්. එළියේ මුකුත් නැති ශූන්‍යයක් නම් මුකුත් දැర్శණේ වෙයිද? බාහිරේ මුකුත්ම නැත්නම් මුකුත්ම දැర్శණේ වෙන්න පුළුවන්ද? දැන් දැන් හිස් අවකාශයක් ගැන හිතන්න. අපිට අහස හරි මුහුද හරි බැලුවාම නිකන් නිල් පාටක් විතරයි පේන්නේ නේද? එතනත් මුකුත් වෙනසක් නැත්තම් ඈ ඔ එහෙම ස්වභාවයක් නෙවෙයි නේද? මොනවා හරි දර්ශනය වීමක් තියෙනවනේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න දැන් මුකුත් නැහැයි කියන එකත් දෘෂ්ටියක්.